දැන්නම් සීල දෙනාම් පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංජකෝ ආගන්තුකේහි උපක්කිලෙට්ටේහි උපක්කිලේසේහි උපක්කිලිට්ටං. තුමු බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ මහා මේ උතුම් මාර්ය භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේටද මේ මාර්ගය යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ග උපදේශ ලබා දුන්නා වූ ඒ සිළු මාර්යතුමන් වහන්සේටද නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී මේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ සූම් තාක්ෂණයේ සිට පවතාගෙන යන ධර්ම දේශනා මාලාවේ 26 වන ධර්ම දේශනාවටයි. එhmenan අපි 22 වෙනි ධර්ම දේශනාව, 23 වෙනි, 24 වෙනි, 25 වෙනි කියන මේ ධර්ම දේශනා කීපයක්ම මේ සිතගෙන කතා කරන්න ආරම්භ කරලා අපි මේ සිත කියන එක හඳුරා ගන්න තමයි අපි මේ දේශනා මාලාව කරගෙන ආවේ. මේ මුලදී කරපු දේශනා ටික. එතකොට ඇත්තටම මේ දේශනාවේ, මේ 26 වෙනි දේශනාවෙන් අපි මේ සිත ගැන විස්තර කරන එක අවසන් කරනවා. මොකද මේ විස්තර ඇහුවා කියලා ඔබට මේකේ ලොකු වැඩක් වෙනවා කියලා හිතන්න බෑ. මේක සමහරට දැනුමක් විතරක් වෙන්නත් පුළුවන්. අපි භාවනාවකුත් ගිය දේශනාවෙදී දුන්නා. නමුත් එන් අපි මීට වඩා මේ ප්‍රායෝගිකව තමන්ට දැනෙන මට්ටමින් මේ සිතගෙන අවබෝධ කරගන්න ඊළඟ දේශනාව ඉදලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේක අපි මේ නිවන් මාර්ගය සඳහා කොහොමද මේ සිත කියන එක වඩන්නේ? නැත්නම් මේ ප්‍රායෝගිකව මේ නිවන් දැකීම සඳහා, කෙලෙස් දුරු කර ගැනීම සඳහා හිත යොදා ගන්න විදිය, සිත අවබෝධ කරගන්න විදිය, ඒ සඳහා කමඨං වඩන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න උත්සාහ කරනවා ඊළඟ දේශනාවේ සිට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ දිහා බලන්න කියලා. මේ ලෝකෙ ඇත්ත දකින්න බලන ක්‍රමයක් කිව්වා. කොයි විදිහටද බලන්න කිව්වේ? ස්කන්ධ විදිහට බලන්න කියලා කිව්වා, ධාතු විදිහට බලන්න කියලා කිව්වා, ආයතන විදිහට බලන්න කියලා කිව්වා. එතකොට මේ ආකාර තුනක් කියලා තියෙනවා නේද? ස්කන්ධ විදිහට බලන්න කිව්වා, ධාතු විදිහට බලන්න කිව්වා, ආයතන විදිහට බලන්න කිව්වා. එතකොට මේ ස්කන්ධ කියන්නේ මොකද්ද? අපි ඒක ඉදිරියේදී තව විස්තර කරනවා. මේ ස්කන්ධ කියලා කියන්නේ මේ පංචස්කන්ධය, නැත්නම් අපි කියන පංච උපාදානස්කන්ධය කියන එකට තමයි ස්කන්ධ කියන්නේ. මොනවද මේ ස්කන්ධ? මේ පහ මොනවද? රූපස්කන්ධි, වේදනාස්කන්ධි, සංඥාස්කන්ධි, සංස්කාරස්කන්ධි, විඥානස්කන්ධි කියන ස්කන්ධ පහ. නැත්නම් මේ ගොඩවල් පහ, රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ ගොඩවල් පහට කිව්වා ස්කන්ධ කියලා. ඒතර මේවා දිහා බලන්න කියලා කිව්වා. ඊළඟට ධාතු විදිහට බලන්න කියලා කිව්වා. ධාතු කියන්නේ මොනවද කියලා අපි අද දිනේදී කතා කරනවා. එතකොට මේ අපි මේ රූපය ගැන කතා කරද්දී, කය ගැන කතා කරද්දී, කය අනුපස්සනා කරද්දී අපි සතර මහා ධාතු කියලා අවිනිභෝග කියලා කියනවා. ඒ කියන්නේ මේ ධාතු හතර හැම වෙලාවෙම එකටම පවතිනවා. මේක වෙන් කරන්න බෑ. මේ ධාතු හතර එකටම පවතින ටික. එතකොට ওই විදිහට මෙන්න මේ විදිහට මේ ධාතු හතර නැත්තම් සතර මහා ධාතු කියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ගැන අපි ඉගෙන ගත්තා මේ කායවනුපස්සනාව කොටස වඩද්දී. එතකොට සාමාන්‍යයෙන් පොත්පත්වල සඳහන් වෙන විදිහට මේ අපිට පේනන දැනෙන මට්ටමින් මේ ධාතු හතර කියන එකත්, නමුත් මේ ධර්මයේ සඳහන් විදිහට ගැඹුරට ගිහිල්ලා මේ ධාතු හතර කියන එක ගති හතරක් කියලා මේ ආකාරයට අපි තේරුම් ගත්තා. එතකොට මේ ධාතු හතරෙන් හැදුණු දේවල් සංකත කියලා ඒ විදිහට අපි බලාගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණෙත් මේ ධාතු විදිහට බලමින් කායනුපස්සනාව කොටසේදී අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරා. එතකොට අනිත් ක්‍රමේ තමයි මේ ආයතන විදිහට බලන එක. මොනවාද ආයතන? අපට ආයතන හයක් තියෙනවා. මොකද්ද? චක්කායතනේ, සෝතායතනේ, ගාණායතනේ, ජීවායතනේ, කායායතනේ, මන ආයතනේ කියලා මෙහෙම ආයතන හයක් තියෙනවා. නැත්තම් මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරේ, මනස කියන මෙන්න මේ තැන් හයට කිව්වා. මේ කොටස් ටිකට කිව්වා ආයතන කියලා. ඉතින් ওই විදිහට තමයි බලන්න කියලා කිව්වේ මේ ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා. එතකොට අපිට එක එක්කෙනා මේකේ මේ එක එක කොටස් ඉදිරියෙන් තියාගෙන ඒවා දිගේ යනවා වෙන්න පුළුවන්. එතකොට මේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය පිළිබඳ දේශනා කරන හැම සූත්‍රයකම දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ ආකාර තුනේ මොකක් හෝ එකක් අල්ලගෙන ඒ කොටස දිගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි ධර්මයේ කියන එකේදී මෙන්න මේ ටිකම තමයි බොහෝ වෙලාවට විස්තර වෙන්නේ. බලාගෙන ගිහපුවම මේවා වැඩිපුර වැඩිපුර විස්තර කරගෙන යනවා. එතකොට මෙන්න මේ ස්කන්ධ දිගේ ගියත් අවබෝධ කරගනිමින්, ධාතු දිගේ අවබෝධ කරගනිමින් ගියත්, ආයතන දිගේ අවබෝධ කරගනිමින් ගියත් අපිට අවසානට හරි විදිහට කරගෙන ගියොත් අවසානට මෙන්න මේ නිවන කියන එක හම්බ වෙනවා. මේ පාරවල් තුනින්ම අවසාන වෙන්නේ. මේ පාරවල් තුනින්ම ගියත් නිවනින්ම තමයි අවසාන වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය අනුව, ඒ කියන්නේ ශ්‍රද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තියෙනවා, සසර පුරුදු කරපු ක්‍රම තියෙනවා, අන්නේ අනු එක එක පුද්ගලයාට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ගේ ප්‍රඥාව අනුව පුරුදු කරපු ක්‍රම ගැන බුදුරජාණන් වහන්සේට තියෙනවනේ ඥානයක්, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. මේ ඥාණයෙන් පුද්ගලයෝ දිහා බලලා ඒගොල්ලන්ට ගැළපෙන විදිහ බලලා බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ ගොවියෝ නම් ගොවිකම ඇසුරු කරගෙන ගොවියට තේරෙන විදිහට ඒ ගොවිතැනේ විස්තර කතා කරලා ඒගොල්ලන්ට ධර්ම දේශනා කළා. එයාලට අවබෝධ කරගත්තා. ඊළඟට අශ්වය පාලනය කරන කෙනෙක් නම් එයාට අශ්වය දමනය කරන්නේ කොහොමද කියලා විස්තර කරමින් එයාට තේරෙන ආකාරයට විස්තර කරලා මේ සිත් දමනය කරගන්න විදිහ කියලා දුන්නා. ওই විදිහට ගවයෝ පාලනය කරන කෙනෙකුට ගවයෝ ගැන කතා කරලා එයා දන්නේ ඒ ශේෂ්ත්‍රනේ ඒ ශේෂ්ත්‍රය ගැන කියරවල බුදුරජාණන් වහන්සේ එයාට මේ ධර්මයේ තේරුම් කරන උත්සාහ කරා. ඒ විදිහට මේ සූත්‍ර බොහෝමයක් වෙලා තියෙන්නේ, මේ මාර්ගයේ බොහෝ ආකාරවලට කියලා තියෙන්නේ, ඒ ඒ පුද්ගලයාට ගැළපෙන ආකාරයට, ඒ ඒ පුද්ගලයාට අවබෝධ කරගන්න පහසු වෙන ආකාරයට මේ ධර්මයේ විස්තර කරපු නිසා. එතකොට ඒ කොහොම වුණත් එතකොට ඒගොල්ලෝ ඒ එක එක්කෙනා එක එක විදිහට එක එක සූත්‍රවල එක එක ආකාර ධර්ම දේශනා කරනකොට එයාලට ඒක තේරුම් ගියේ කොහොමද? ඒගොල්ලෝ ඒ ප්‍රායෝගික කරන වැඩක් තියෙනවනේ, හරක් බලනවා නම් ඒක, එහෙම නැත්නම් අසුව පාලනය කරනවා නම් ඒක, ඒ වගේ ගෝවිතැන් කරනවා, ඒ වගේ එයා කරන වැඩක් තියෙනවා. එතකොට ඒක මේ දැනුමක් කියන්නේ මේ නිකන් මේ අර තියරි එකක්, එහෙම නැත්නම් මේ මොකක් හරි දත්ත ගොඩක් නෙවෙයි, යා ප්‍රායෝගිකව කරන වැඩක යමක් දකින දෙයක්, ප්‍රායෝගික කරන වැඩක් තමයි යොදාගත්තේ. එතකොට එහෙමනම් ඒ වගේම මේ නිවන් මාර්ගයත් මේ ප්‍රායෝගික වැඩපිළිවෙල කරන්න තියෙන දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ දේශනා දිගටම මේ දේශනා කරණේම කිව්වේ මේ සිත ගැන මේ පටන්ගත දේශනාව ඉදලාම අපි දිගටම මේ විස්තර කරේ. මේ බොහෝ දෙනෙක් මේ ධර්ම කරුණු අහලා සමහර තැන්වල අවුල් සහගත තැන් තියෙනවා නම් මේ දේවල් මම දන්නවා කියලා යම් යම් කරුණු තියෙනවනේ, ඔක්කොම යම් පැහැදිලි කිරීමක් කරන අරමුණින් තමයි මෙහින්නාසේ මේ සිත ගැන මේ විදිහට විස්තර කිරීමක් කරලා මේ පටන් ගත්තේ. ඒතකොට භාවනා වැඩසටහන්වලදී හැම අපි මේ විදිහට යන්නේ නැහැ, අපි වෙනස් කරන විදිහ. නමුත් භාවනා වැඩසටහන්වලට සහභාගී වුණ අයටත් මේ විස්තරත් දැනගන්න එක හොඳයි. මොකද තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මෙහින්නාසේ කෙනෙක් හරි මේ කරුණු වලින් බණ කියනකොට තමන්ට මේව ගැන හොඳ පැහැදිලිකමක් තව තව තේරෙන්න පටන් ගන්නවා. ඒක අරමුණු කරගෙන මේ ගොඩක් කරුණු දන්න පිරිසක් සහභාගී වෙනවා කියලා හිතාගෙන ඒකට අදාළව තමයි මෙහින්නාස මේ බොහෝ විස්තරයක් කරන්න මේ සිත ගැන. නමුත් මේක මේ අපි ප්‍රායෝගික කරනකොට මේ විස්තර එකක්වත් අවශ්‍ය නැහැ. අපි ප්‍රායෝගිකව බලමින් මේ සිත හඳුනාගනිමින් යනවා. මේක බොහොම පහසුයි, මේ වගේ වචන කොටක් තියෙන එකක් නෙවෙයි. ප්‍රායෝගික කරනකොට බොහොම සරලව පහසුවෙන් යන්න පුළුවන්. පැහැදිලුවට මේ සිත ගැන දකිමින් හැදෙන විදිහ බලාගනිමින් හොඳින් යන්න පුළුවන් එකක් තියෙනවා. සමුදේ ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති, වාය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති, සමුදේ වාය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති කියන ආකාරයට අපි ඉදිරියේදී මේක කරගෙන යනවා. කොහොමද මේක බලන්නේ කියලා. තොර විදර්ශනා කොටසදී ඉන්නේ සමුදය ධම්මානුපස්සීවා කියන ඒ කොටසේ තමයි මේ අනුපස්සනා සියල්ලෙම විදර්ශනා කොටස අදාළ වෙන්නේ, අන්න ඒ කොටසට තමයි. එතකොට අපි ඒ කොටස හිමනොත් ලැබෙන සතිය ඉඳලා පටන් ගන්න උත්සාහ කරමු. එතකොට හරියට දැන් අපිට මේ දැනුම කියන එක ඇත්තට මම මේක මෙච්චරම කියන්නේ බොහෝ දෙනෙක් මේ දැනුම ළඟ නතරලා ඉන්න නිසා. මම හිතන්නේ හැම දේශනාවකම ඇහුවොත් මෙන්නාස මේක මතක් කරනවා. දැනුම කියලා කියන්නේ හරියට රස කෑමක් හදන්න ලියපු මේ රෙසිපි එකක් වගේ, නැත්තම් මේ මොනවාද ඒ සදන ක්‍රමය කියලා එකක් තියෙන්නේ, කෑම හදන විදිය ලියපු කොලේ වගේ. මේ රෙසිපි එක මේ අනුගමනය කරලා හදන කෑම බොහොම රසවත් වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි කෙනෙක් මේ රස කෑමක රෙසිපි එක, මේක බොහොම රසවත් කෑමක රෙසිපි එක කියලා මෙන්න මේ ලියලා තියෙන කොලේ කෑවොත් එහෙම එයාට මේ කෑම රස කවදාකවත් දැනෙන්නේ නැහැ. මොකද මේ කොලේ මේක ලියලා තියෙන කොලේ නෑ මේකේ රස. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ සූත්‍ර කොච්චර ඉගෙන ගත්තත්, ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත්, අභිධර්මයේ කොච්චර ඉගෙන ගත්තත්, කටපාඩම් කරගත මොනතරම් දැනුමක් තිබ්බා මේකේ, මේ නිවන කියන එකේ රස නම් ගන්න හම්බෙන්නේ නෑ. ඒ දැනුමින් ගන්න බෑ මේ රස කියන එක. හරියට රෙසිපි එක බලාගෙන කෑමක් හදලා ඒකේ රස බලපුවා මේකේ රස එනවා වගේ. මේ සූත්‍රය බලාගෙන ඒක ඇතුලේ තියෙන මොනවද කරන්න කියලා බුදුහාමුදුරු මොකද්ද කියලා තියෙන කියලා බලලා අන්න ඒ ටික කරොත් ඔබට මේ නිවනේ රස බලා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් මේක හොඳට මතක තියාගන්න. එහෙමනම් මේ අපිට මේ දැනුමකින් තොරතුරු කොට දැනගත්තා කියලා වාද විවාද කරා කියලා ඒ මාර්ගයේ බුදුහාමුදුරු දේශනා කළ දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ආකාර සීලයක් ඇති කරගෙන, සමාධියක් ඇති කරගෙන, ප්‍රඥාව දියුණු කරගෙන මේ ඥාන දර්ශන විසුද්ධි වලට ඇවිල්ලා මේ විසුද්ධි ටික ඇති වෙගෙන ගිහිල්ලා අන්තිමට මේ ආරියෂ්ඨාංග මාර්ගයේ නිතර මෙන්නස මතක් කරන දෙක සම්මා සමාධියෙන් අවසන් වෙනවා. ඊට පස්සේ මොකද සම්මා සමාධියත් එක්ක මොකද තියෙන්නේ? සම්මා ඥාන සම්මා විමුක්ති. සම්මා ඥාන කියලා කියන්නේ මේ ධර්ම අවබෝධ වෙනකොට ඇති වෙනව මේ විදර්ශනා ඥාන ආදී වූ ඥාන. එතකොට මේ ඥාන ඇති වුණත් එක්ක ඥානෙ පාවිච්චි කරනත් එක්ක සම්මා විමුක්තිය නැත්තම් නිවන කියන එක ලැබෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ වඩන්න තියෙන එකක් කියන එකයි මේ හින්නාසිට නිතරම කියන්න තියෙන්නේ. මේ මාර්ගේ වඩන්න කිව්වන බුදුරජාණන් වහන්සේ දුක පිළිසඳ දකින්න කිව්වා, සමුදය ප්‍රහාණය කරන්න කිව්වා, නිරෝධේ සාත් කරන්න කිව්වා, මාර්ගේ වඩන්න කිව්වා. එතකොට මාර්ගය කියන කොටස තමයි වඩන්න කැල්ල තියෙන්නේ. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි කොටස් තුනකට බෙදෙන්නේ, සීල සමාධි ප්‍රඥා කියලා. මේක එක කැල්ලක්වත් අයින් කරලා අපිට මේ නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. මාර්ගයට මේ කැලි තුනම ඕනේ. එහෙම අයින් කරලා කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒ කැල්ල අයින් කරලා අපිට පහසු එකක් කියනවා. එහෙම පුළුවන්කමක් නැහැ. එතකොට ඔය එමනම් කියන්න පුළුවන් අඟුලිමාල නිවන් දැක්කේ කොහොමද කියලා. අඟුලිමාල තේ වෙලාවේ අදිෂ්ඨාන කරගත්තා ශ්‍රමණේ නවතින්න කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ කිව්වනේ මම නැවතිලා ඔබ නවතින්න කියලා. අඟුලිමාල එකපාරට බැලුවා මේ දු ඇවිදින ගමන් මේ ශ්‍රමණයා නැවතිලා කියනවා මේ මටත් නවතින්න කියලා. එහෙනම් මේ ඇවිදින ගමන් මොකද්ද මෙයා නතර කරලා තියෙන්නේ? මගේ මොකද්ද නතරලා නැත්තේ? අන්න දැක්කා. මොකක්ද මේ ශ්‍රමණයා ස්වභාවය? ගමන් කරන එක නතර කරලා මම මේ තාමත් මේ අකුසල් කර්මින් කුසල් කර්මින් මෙන්න මේ සසර ගමනත් ගමන් කරනවා. එහෙමනම් මමත් මේ ගමන නතර කරන්න ඕනේ කියලා ඒ මොහොතේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එතකොට මේ මරන්න ගත්ත මේවා ටික ඔක්කොම බිම තියලා ඇඟිලි මාලේ ගලවලා බිම තියලා බුදුරජාණන් වහන්සේට වැඳා. වැඳලා ඒ විලේ සීලයක පිහිටගත්තා. මේන් පසු මම මේ වැඩේ කරන්නේ නැහැ කියලා. එතකොට මේ සීලය කියන එක කාලෙක ඉඳලා තියෙන්න ඕන එකක් නෙවෙයි. ඒ මොහොතේ අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කරලා අපෝ කඩලා එහෙම කරන එකක් නෙවෙයි. කරන්නේ නැහැ කියලා හිතර තදින් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් එතන සිට එයා සිල්වත් බාහිරපත්තල එතන සිට එයාට මාර්ගය වඩාගෙන යන්න පුළුවන්. හැබැයි දුසිල්වත්තල හිටපු කාලේ කරපු අකුසල් අඟුලි මාලට පළ දෙන්නේ නැතුව තිබුණ නෑ සිල්වත් වුණා කියලා. ඒක පෙර කරපු එකක්නේ. ඒක අනිවාර්යම හම්බ වෙනා යාට. එතකොට එන්නේ මේ විදිහට. එනම් මේ මාර්ගය කියන එක වඩන්න තියෙන එකක් කියන එක මෙහි ඉන්නanse නැවත නැවත මතක් කරන්න. එතකොට මේ ධර්මයේ ಗುಣ කියනකොට අපි හැමදාමත් වන්දනා කරනකොට මේ ධර්මයේ ಗುಣ කියනවනේ. කොහොමද කියන්නේ? සවාක්කාතෝ භගවතා ධම්මෝ. ත්‍රිජනන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ මුල මැද අග පැහැදිලි කියලාගෙන මනාව දේශනා කරපු ධර්මයක් කියනවා. සම්දිට්ටිකෝ. මේක දකින්න පුළුවන් එකක්. අහලා පාඩම් කරලා විශ්වාස කරන එකක් නෙවෙයි, දකින්න පුළුවන් එකක්. අකාලිකෝ. කොයි කාලයකටත් බොරු කියන්න බැරි එකක්. හැම කාලයකටම සත්‍ය උදයක්. අපි බැලුවොත් එහෙම දැන් අපි කායනුපස්සනාව වේදනානුපස්සනාව කියන දේවල් ටික මේ වඩාගෙන ගියානේ. එතකොට මේ කායනුපස්සනාවත් වේදනානුපස්සනාවත් ගැන ඔබ ඉගෙන ගත්ත දේවල් බලන්න. එතකොට මේ කය කියන එක අතීතයේ හිටපු අයගේ කයවල් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ නැද්ද? නැත්තම් මේ ධාතු හතරෙන් හැදුන එකක් නෙමෙයිද? අතීතයේ තිබුණ කයවල් මේ සංකත නෙමෙයිද? ඒවා හේතුඵල නෙමෙයිද? අතීතේවත් එහෙමයි, දැනට තියෙන එකක්වත් එහෙමයි, අනාගතේ යම් තාක් අයවල් ලැබෙයිද? ඒ සියල්ල මේ කතා කරපු කරුණු වලින් පිට නෑ. මේ සත්‍යම මේ කාල තුනටම සමාන එකක්. කොයිම කාලයකටවත් බොරු නෑ. මේ කය පිළිබඳව අපි මේ ඉගෙන ගත්ත බුදුහාමුදුරෝ දේශනා කරපු මේ කායනුපස්සනා කොටස් ටික. ඊළඟට අපි වේදනාව ගැන ඉගෙන ගත්තා. වේදනානුපස්සනා කොටස. ඒත් අපිට කියන්න බෑ අතීතේ මේ යම් තාක් වේදනා තිබුණා නම් ඒ වේදනාව මෙහෙම නෙවෙයි. ඒ වේදනා නිත්‍යව තිබ්බා. ඒ වේදනා මේ මේ මට දුක සකස් කළේ නේ. ඒ වේදනා ආත්මයි. ඔය විදිහට මට කියන්න පුළුවන් කමක් නැහැ. එවන අතීතයේ යම් වේදනාවක් සංසාරේ කවදා හෝ දවසක ඉඳලා වේදනාවක් තිබුණා. ඒ හැම වේදනාවක්ම මම මේ මොහොතේ මේ වේදනානුපස්සනාව විසින් අවබෝධ වඩනකොට අවබෝධ වෙන දේම තමයි අතීතයේ තිබුණේ. දැනට වෙන්නෙත් මේ දෙයමයි. මේ වේදනාව කියන්නේ අනාගතෙත් එහෙමමයි. මේ විදිහට මේ වේදනානුපස්සනාවදීත් අපිට මේ තුන් කාලෙටම ඇත්ත වූ සත්‍යයක් තමයි තේරෙන්නේ. ඊළඟට මේ සිත ගැන කතා කරද්දී අතීතේ යම් තාක් කවුරු හරි හිටියා නම් තමන්ගේ ජීවිතය ගැන ඉතුරු අතීතේ යම් තාක් කාලයක් මේක පැවතුණා නම් ඒ හැමදාම මේ විදිහටම තමයි මේ සිත ක්‍රියාත්මක වුණේ. දැනට තියෙන්නේත් මෙහෙමයි. ඊළඟට අනාගතේ කී සැරයක් මම කොච්චර කල්ප ගාණක් ඉදිරියට ඉපදුනත් මේ සිත කියන එක මේ විදිහම තමයි වැඩ කරන්නේ කියලා තමයි තේරෙනවා. ඊළඟට මේ ලෝකේ ධර්මතා ගැන බැලුවා. ධර්මතා ගැන බැලුවත් මේ ධම්මානුපස්සනාවේ ඒ කරුණ කියනකොට තවත් විස්තර කරනවා. අපි පටන් ගත්තේ නේද? එතකොට ඒව බැලුවත් අපිට තේරෙනවා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙට මේ සියල්ලම සත්‍යයි. අන්නේ විදිහට මේ ත්‍රිලක්ෂණේ ත්‍රිලක්ෂණයත් සංකත බවත් හේතුඵල කියන බවත් මේ කොයි කාලයකටවත් වෙනස් වෙන්නේ සත්‍යයක් කියන එක අපි දකිනවා. හැම කාලෙටම සත්‍ය වූ කිසිම කාලකදී බොරු කියන්න බැරි. බුදුජානනාත දේශනා කරනවානේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මේ මේ ධර්ම චක්‍රයේ කැරකුවා. මේක සමනීනවා බ්‍රාහ්මණීවා බ්‍රාහ්මණවා කියලා කියන්නේ ශ්‍රමණේකුටත් බ්‍රාහ්මණේකුටත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේක ආපෝ කරපන්න බෑ නෑ කියලා කියන්න පුළුවන්කමක් නෑ. ධර්ම චක්‍රය කියලා කිව්වේ මේ සත්‍ය සත්‍ය ස්වභාවය එළියට දැම්මා. මේක කොයි කාලයකවත් කිසිම පුද්ගලෙක් මේ ලෝකේ විශ්වයේ කිසිවෙක් නෑ මේක මෙහෙම නෙවෙයි කියන්නේ. අන්න ඒක නිසා මෙන්න මේ අකාලික ස්වභාවය කොයි කාලයකටත් බොරු නැති දෙයක් මේක කියලා අපි මේ ධර්මයේ ගුණ කෙනුට අකාලිකයි කියලා කියනවා. අකාලිකෝ ඒහි පස්සිකෝ කියලා කියන. ඒහි පස්සිකෝ කියන්නේ මොකද්ද? ඇවිල්ලා බලන්න කියලා කියනවා. මේ ධර්මයේ කියන එක මේ විශ්වාස කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ. ඇවිල්ලා බලන්න කියලා පෙන්වන ධර්මිය. පැහැදිලිව පෙන්වන්න පුළුවන් ධර්මිය. අන්නේ මේ ඒහිපස්සික ගුණයේ තියෙනවා මේ ධර්මයේ තුල. කය ගැන අපි බලනකොට දැක්කේ නේද? පැහැදිලිව බැලුවේ නැද්ද අපි? පැහැදිලිව දැක්කා. කාටවත් මේක නෑ කියන්න බෑ. පැහැදිලිව දැක්කා. වේදනාව ගැන බලනකොට වේදනානුපස්සනාව වඩනකොට අපි දැක්කේ නේද මේ වේදනාවේ අනිත්‍ය දුකනක් ස්වභාවය. කිසි කෙනෙකුට කියන්න බෑ මේක මෙහෙම නොවේ කියලා. මේක ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක්. අන්න ඒක නිසා මේ ඒහිපස්සික ගුණයක් තියෙනවා. ඊළඟට ඕපනයිකෝ කියලා කියන්නේ මේක විවෘත කරන්න. මේ කාය පිළිබඳ විගණන ගන්නකොට අපි කාය කෑරි වලට ගැලෙව්වා. ඒක ධාතු ස්වභාවයෙන් බැලුවා. මොෝ එක ආකාරයට බෙදලා බලන්න. විවෘත කරන්න හරියට අර වලාකුළු වලින් වැහිලා තියෙන හඳ අයින් කරන්න මේවා බබලනවා වගේ මේ ධර්මයේ බබලන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ. තමා තුළින්ම අවබෝධ කරගන්න ඕන එකක්. වෙන කෙනෙකුට අවබෝධ කරලා මට දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේ හැමෝටම මේක බෙදලා දෙනවා. සාර සංකේ කල්පලක්ෂ පෙරුම් පුරලා උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය අපිට මෙච්චර මහන්සිලා කර කර ඉන්නකම් කරන්නේ නැහැ නේ. උන්වහන්සේ මේ සංසාරයට ඇවිල්ලා අනන්ත දුකක් ඉඳලා මේ මේ සත්‍ය වෙනින් ධර්මයේ හොයාගෙන මේ පිරිසට පුළුවන් නම් මේ ධර්මයේ දෙන්න උන්වහන්සේ කිසි වෙහෙසක් නැතුව පහසුවෙන් ධර්මයේ දෙන්න පුළුවන්කමක් තිබුණා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම දෙනවා. නමුත් එහෙම පුළුවන්කමක් නැහැ. තමා තුළින් ප්‍රඥාවන්තයින් තමා තුළින් අවබෝධ කරගත යුතු ප්‍රඥාව තියෙනවා නම් අන්න එහෙම ධර්මය. ඒතර මේ ධර්මයේ ගුණ දැනෙන්න ඕනේ අපිට මේ වඩනකොට. මේ පැහැදිලිව පේනවා මේ මේ ධර්මයේ ගුණ මේ විදිහට වැඩෙනකොට මේ ගුණ තියෙනව නේද මේ ආහන කරන ධර්මයේ කියලා තමන් හරි මාර්ගයක යනකොට. එහෙමනම් අපි අද දිනේදී අපි කිව්වා මේ ස්කන්ධ ධාතු ආයතන විදිහට මේ ධර්මයේ කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කතා කරන්න කියලා දේශනා කළා තියෙනවා කියලා. එහෙමනම් අපි මේ ධාතු ස්වභාවයෙන් කොහොමද මේ සිත ගැන අවබෝධ කරගන්නේ කියලා අපි තව චුට්ටක් බලන්න පටන් ගමු. ඒතර මේ ලෝකෙම පින්වතුනි හැදිලා තියෙන ධාතු හයකින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මුළු ලෝකෙම තියෙන ධාතු හය. මොනවද මේ ධාතු හය? අපි මේ කායනුපස්සනාව කොටසේදී ඉගෙන ගත්ත මේ සතර මහා ධාතු කියලා ධාතු හතරක්. එතකොට මෙන්න මේ සතර මහා ධාතු වලින් හැදිලා තියෙනවා රූප. රූප කියන්නේ මොනවාද? මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ තමන් කියන නැත් ආධ්‍යාත්මික කියන රූප ටිකත් ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ රූප ටිකත් ඔක්කොම අපි මේ ගොඩාක් ඇතිතරම් කතා කරලා තියෙනවා. ඒක නිසා විස්තර කරන්න යන්නේ නැහැ. මේ සතර මහා ධාතුන්ගෙන් හැදලා තියෙනවා කියලා අපි ඉගෙන ගත්ත ධාතු හතරකින්. මොනවාද ධාතු හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ ධාතු හතර කියන්නේ මොනවාද? ගති හතර. පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ ආබන්ධන විබන්ධන ගතිය, තේජෝ කියලා කියන්නේ මුසුම් ගතිය, වායෝ කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ක්‍රියාවක් කරන, පුම්බන, හකුලන, තල්ලු කරන වාගේ අන්නේ ඒ ගතියට කිව්ව වායෝ කියලා. එහෙනම් මේ ගති හතරක් කියලා අපි ඒ ධාතු හතර පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඊළඟට තව තියෙනවා දැන් ධාතු හයෙන් තව තියෙන මොනවාද? අර ධාතු හතරට අයිති නැති වුණු ආකාශ ධාතුව කියලා ධාතුවක් තියෙනවා. මේ ආකාශ ධාතුව කියන්නේ මොකද්ද? ආකාශ ධාතුව කියලා කියන්නේ ඒකටත් තියෙනවා ගතිය. ඒක තමයි හිස් ගතිය. නැත්තම් මේ වැකියුම් එකක්, නැත්තම් මේ රික්තකයක් කියන එක කිසිවක් නැති ස්වභාවය. එතකොට මේකත් ගතියක් තමයි. එතකොට මේ ආකාශ ධාතුව කියන්නේ හිස් ස්වභාවයේ. හිස් ස්වභාවය තුල තමයි මේ සතර මහා ධාතු තියෙන්නේ. එතකොට සතර මහා ධාතු ඇති වෙනකොට ආකාශ ධාතුව නැති වෙනවා. සතර මහා ධාතු නැති වෙනකොට එතන ආකාශ ධාතු ඇති වෙනවා. එහෙම නැත්නම් මේ සියල්ලම මේ හිස් ස්වභාවය තුල තමයි තියෙන්නේ තියෙන්නේ නේද? ඒකට මෙන්න මේ ආකාශ ධාතුව කියලා කියන්නේ ආකාශ ධාතුවේ ගතිය තමයි හිස් ගතිය. එහෙනම් තවත් ධාතුවක් තියෙනවා. මොකද්ද මේ ධාතුව? විඥාන ධාතුව. එතකොට මේ විඥාන ධාතුව කියන්නේ මොකද්ද? මේකටත් තියෙනවා ගතිය. මේකටත් තියෙනවා ගතිය. මේ ධාතු ඔක්කොම ගති කියලා කිව්වනේ. තියෙන දෙයක් නෙවෙයි ගති ටිකක් කියලා. මොකද්ද මේ විඥාන ධාතුවේ ගතිය? විඥාන ධාතුවේ ගතිය තමයි මේ සිත් හදන ගතිය. විඥාණය කියලා කියන්නේ දැනගන්නවා කියන එක. දැනගන්නවා කියන්නේ සිතක්. අපි මේවා චුට්ටක් කතා කරා සිත ගැන මුලදී කතා කරද්දී. එහෙනම් විඥාන ධාතුවේ ගතිය මොකද්ද? සිත් හදන ගතිය. ක්‍රියාවක් තියෙන්නේ. දැන් මේ විඥාණය තියෙන කොට දැන් අපි දන්නවා අපි කියනවා සවිඥානක අවිඥානක කියනවනේ. සවිඥානක වස්තු කියලා කියනවා. සවිඥානක සහ අවිඥානක කියලා අවිඥානක වස්තු කියලා කියනවා. සවිඥානක උද්ගල කියලා කියන සත්වය කියන කට්ටියට සවිඥානකයි කියලා කියනවා. ඒතර සවිඥානකයගේ අවිඥානකයගේ වෙනසෙ මොකද්ද? සවිඥානක කියන එක දැනීමක් තියෙන. දැන් අපි මරණයටපත් වුණාම අපි මොකද්ද වෙන්නේ? අපි මරණයටපත් වෙනකොට මොකද වෙන්නේ? අපි මරණයටපත් වෙනකොට මෙන්න මේ දැනෙන ස්වභාවය නැත්නම් සවිඥානික ස්වභාවය නැති වෙලා මේ අවිඥානික මේ දර කොටයක් වගේ නැත්නම් මේ මොකද්ද මේ කළු ගලක් වගේ කෙසෙල් කොටයක් වගේ මේක නිකම්ම නිකම් මේ දෙයක් වෙනවා නේද? මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැනකුත් තියෙනවා. මේ කය කියන එක මේ විඥානේ පහ වුණාට පස්සේ දර කොටයක් වගේ බිම් වැටෙනවා කියලා මේ ධම්මපදයේ පදේ තියෙනවා. මේ ගාතාවක් මේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේ අර මුළු ඇඟේම කුෂ්ටයක් දාලා රෝගී වෙලා හිටපු ස්වාමීන් වහන්සේ ගැන අපි අහලා තියෙනවනේ. උන්වහන්සේ අර රෝග වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පිරිසුදු කරලා නාවල මේ ධර්ම දේශනා කරා මෙන්න මේ ගාතාවෙන්. එතකොට ඒ ගාතාවෙන් ධර්ම දේශනා කරලා ඒක විස්තර කරනකොට උන්වහන්සේ රහත් ඵලයට පත් වුණා. මේ රහත් ඵලයට පත් වෙලා පිරිනම් පෑවා කියලා සඳහන් වෙනවා. මං හිතන්නේ මේක හරිම ප්‍රසිද්ධ කතාවක්. මේ පිමුතු ඔක්කොම වගේ දන්නේ ඇති. මොකද්ද මේ කිව්ව ගාතාව? අචිරං වතයං කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ තිරත්තංච කලින්ගරා. මේ කය කියන එක විඥානේ පහව ගියාට පස්සේ ටික කාලයක් ටික කලකින් මේක විඥානේ පහව ගිහිල්ලෙවරලා මොකද වෙන්නේ? මේක හරියට දිරලා ගියපු කොටයක් වගේ බිමට වැටිලා පස් වෙලා දිරලා යනවා කියලා කියන ඉතින් මේ කය ගැන දුහම්දුර දේශනා කරන්නේ විදිහට. මේ විඥානේ පහව ගියාට පස්සේ මේ දර කොට එකයි නැත්තම් මේ කෙසෙල් කොටයක් බිම වැටෙනවා වගේ මේකේ ඒකේ කිසි වෙනසක් නැහැ. එතකොට මේ විඥානේ නැත්තම් මේ දැනීම තියෙනකන් තමයි මේ සවිඥානික වෙනකන් තමයි මේ සත්තු පුද්ගල සංඥාවක් නැත්තම් මේ කවුරු හරි ඉන්න ක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ සවිඥානකයට විතරයි දුක තියෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ කෙසෙල් ගහක් කැපුවට පිච්චුවට කෙසෙල් ගහකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ කළු ගලකට ගැහුවට ගින්දර තිබ්බට එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒවට දුක දැනීමක් නැහැ. දුකක් නැහැ, සැපක් නැහැ, මොකක්වත් දැනීමක් නැහැ. එතකොට මේ සවිඥානක කියන අයට මේ සත්‍යෝ කියන අයට තමයි මෙන්න දැනීම කියන එක තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ විඥාණය කියලා කියන්නේ? මෙන්න මේ දැනෙනවට කියන එක තමයි මේ විඥාණය කියලා කියන්නේ. එතකොට සමහර ස්ථානවල ධර්මයේ ගොඩක් තැන්වලදී මේ විඥාණය කියන එක සිත කියන එක එකක් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ එහෙම කියන්නත් එක හේතුවක් තියෙනවා. මේ ඉන්නන්සේ මතක් කරා වගේ මේ විඥාන ධාතුව විසින් තමයි මේ සිත් කියන ඒවා හැදෙනවා කියන ක්‍රියාවක් සිදු වෙන්නේ. ඒතර විඥාණය කියන්නේ ධාතුව කියන්නේම සිත් හැදෙනවට. ඒතර පටවි ධාතුව තුල පටවිය තියෙනව නෙවෙයි පටවි ධාතුව කියන්නේම. නැත්තම් පටවි ධාතුව තුල තදගතිය තියෙනව නෙවෙයි පටවි ධාතුව කියන්නේ තදගතියට. අර අපි මතකයි ඇති මුලින් කතා කරනකොටත් කිව්වා හිතට දැනෙනව නෙවෙයි දැනෙන්නවා කියන එක තමයි හිත කියලා. අන්න ඒ වගේ මේ සියුම් තැන් හොඳට තේරුම් ගන්න මහන්සි වෙන්නේ. එතකොට මෙහින්නාසේ මේ මාතෘකා කරගත්ත ගාථාව තියෙන්නේ අංගුත්තර නිකායේ පබස්සර වග්ගයේ කියන එකේ තමයි. එතකොට මේකේ අපි කිව්ව මොකද්ද? පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලිටේහි උපක්ඛිලිටං. දැන් එතකොට මෙතනදී හොඳට පැහැදිලි කරගත්ත හැකි මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? මේ සිත කියන එක නැත්තම් මේ සිත ප්‍රභාස්වරයි කියලා කියන බොහොම ප්‍රභාස්වරෝ දෙයක්. කියන්නේ මේ කිලුටු වෙච්ච එකක් නෙමෙයි, අපිරිසුදු දෙයක්. තංචකෝ ආගන්තුකේහි උපක්කිලිටේහි උපක්කිලිට්ටා, මේ බාහිරින් ආපු ආගන්තුකෝ ආපු උපක්ලේශ නිසා මෙන්න මේක කිලුටු භාවයට පත් වෙලා තියෙනවා කියලා කිව්වා. එතකොට දැන් අපි බැලුවොත් මේ අපි මේ ධාතු හය ගැන කතා කරනකොට මේ හොඳ පටවි ධාතුවක් නරක පටවි ධාතුවක් ආපෝ ධාතුවක් කියලා ඔහොම දේ ධාතුවල වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. හොඳ නරක කියලා නැහැ මේ ධාතුවල. මොනවාද මේවා? ගති ටිකක් විතරනේ. එතකොට මේ වගේ කිසිම හොඳ නරක කියලා ලස්සන කැත කියලා බේරන්න මොකක්වත්ම නැහැ. මේ ධාතු හතර එකතු වුණාට පස්සේ ඒ වගේ ඇති වෙන වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ලක්ෂණ අනුව මේ වගේ වෙන් කිරීමක් අපිට මේ ආයතනට වෙන් වෙලා දැනෙනවා මිසක් ඇත්තරම තියෙන්නේ මේ වගේ මෙන්න මේ ගති ටික පමණයි. ආකාශ ගතිය කියන එකත් හිස් කිව්වහම එතන අපට හොඳ නරක තෝරන්න බේරන්න මොකක්වත් නැහැ. ඔක්කොම එකම එක ආකාශ ධාතුව කියන්නේ එකම එක ස්වභාවයක්. ඒ වගේම මේ විඥානය කියන්නේ එක ධාතු ස්වභාවයක්නේ. එතන මේ ධාතු ස්වභාවයක් කියලා කියන්නේ ඒකේ මුකුත්ම කියන්න දැන් අර වතුර වගේ. වතුරට මහර මිශ්‍ර වුණාමනේ ඒකේ මොකක් හරි වෙනසක් තියෙන්නේ. නම් අර නැත්තම් ඒක කොහේ තිබුණත් පිරිසුදු සම්පූර්ණ පිරිසුදු නම් ඒකේ ස්වභාවයේ එකම වගේ නේ. දන්නේ වගේ මේ විඤ්ඤාණය කියන එකත් පිරිසුදු ස්වභාවය කියන එක හරිම පිරිසුදු දෙයක්. ඒකේ මොකුත් කෙලිස් තියෙන එකක් නෙමෙයි. මේක ධාතු ස්වභාවය. හැබැයි මේ ඒ කියන්නේ මේ විඤ්ඤාණය කියන්නේ සිත හදනවා තියෙන. එතකොට මේ ධාතු ස්වභාවයෙන් ඇතිවෙන්නේ මේ මූලික සිත කියන එක. ඒකේ මොකුත්ම අපිරිසුදු දෙයක් නෙමෙයි. ඒ දැනෙනවා කියන එක කාටවත් දැනෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේටත් දැනෙනවා, රහතන් වහන්සේලටත් දැනෙනවා, හැම කෙනාටම දැනෙනවා. මේ ඇහැ තියෙනවා නම්, කන තියෙනවා නම්, නහය තියෙනවා නම්, දිව තියෙනවා නම්, ශරීරය තියෙනවා නම්, මනස තියෙනවා නම්, රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, සිතිවිලි දැනෙනවා. ඒක දැනෙන එක කාටවත් නතර කරන්න බෑ. පණ තියෙනවා නම් මේවා දැනෙනවා තමයි. එහෙමනම් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේ අර අපි මුලින් කතා කරා චිත්ත චෛසික කියන එක. අපි ඒක තව චුට්ටක් දීපුවා, මේක අපොසරයක් මතක් කරමු. මේ අභිධර්මයේ කොටස වගේ තමයි චිත්ත චෛසික ගැන කතා කරන්නේ එතනදීනේ. එතකොට ඒක කොහොමද කියලා අපි චුට්ටක් කතා කරමු ඉදිරියේදී. එතකොට මෙන්න මේ මෙන්නාසට විස්තර කරන්න ඕනේ මොකද්ද? මේ විඤ්ඤාණය කියලා කියන්නේ ධාතු ස්වභාවය. මේ විඤ්ඤාණයේ ගතිය තමයි සිත හදන ගතිය. මේකේ මුකුත්ම ප්‍රශ්නයක් නැහැ. එම් ප්‍රශ්නය තිබුණා නම් අපට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ විඥාන කියන්නේ ධාතු ස්වභාවයක්. මේ ධාතු ස්වභාව අපිට පාලනය කරගන්න මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ පසුව ඇති වෙන මේ උපක්ලේශ වලින් තමයි කිලුටු භාවයට පත් වෙන්නේ. ඒත් අපිට පුළුවන් මේ උපක්ලේශ කියන එක මේ අයෝනිසෝ මානසිකාරය නිසා ඇතිවෙච්ච දෙයක්. ඒ කියන්නේ වැරදි විදිහට අවිද්‍යාව නිසා හටගත්ත අයෝනිසෝ මානසිකාරය නිසා හටගත්ත දෙයක්. ඒ අවිද්‍යාව දුරු වෙනත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ අවිද්‍යාව දුරු වෙනත් එක්ක උපක්ලේශ කියනවා දුරු වෙනවා. මේ කිලුට වෙන්න තියෙනවා දුරු වෙනවා. ඉතින් මේවා තමයි මේ සංයෝජන කියලා කියන්නේ. එහෙම නැත්නම් කෙලිස් කියලා කියන්නේ මේ ඔක්කොම ඒවා තමයි. ඒක මේ ටික අයින් වෙනවත් එක්ක මොකද වෙන්නේ? අර ප්‍රභාස්වර ස්වභාවය ඉතුරු වෙනවා. දැන් වතුරට මොන හරි එකතු වුණාට පස්සේනේ වතුර අපිරිසුදු භාවයට පත් වෙන්නේ. එතකොට මේ අපිරිසුදු භාවයට පත් වෙලා තියෙන නැත්තම් පත් වෙන සියල්ලම මේක ඒ අපිරිසුදු භාවයට පත් වෙන්න තියෙන සියල්ලෙන්ම මේක නිදහස් කරගත්තොත් ඒ පිරිසුදු ස්වභාවයෙන් පවතිනවනේ. අන්න ඒ වගේ මේ උපක්ලේශ කියනවා සියල්ල අවසන් වෙනවත් එක්ක අවසන් ඉතුරු වෙන්නේ ඔබට මොකද්ද? මෙන්න මේ ප්‍රභාසුදු සිත පමණක් ඉතුරු වෙනවා. එතකොට අපි හිව්වා මේ උපක්ලේශ වලින් කිලුට වෙන්නේ කියලා අපි කතා කරානේ. උපක්ලේශ කියනකොට දැන් අපි අභිධර්මයේ කොටස අපි ගොඩක් ගැඹුරට අභිධර්මයේ කතා කරන්නේ. මේ අපිට මේ අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් කතා කරා විතරයි. මේක අභිධර්මයේ කියලා එහෙම ලොකුවට හිතන්න එපා. අපි නිකන් චුට්ටක් අපි මේක මතක් කරගන්න අවශ්‍ය කොටස් අපි කොහෙන් හරි මේ ධර්මයේ අවශ්‍ය ටික ගන්නවා. එතකොට කවුරු හරි අභිධර්මයේ කරලා තිනුනම් එයාටත් මේක තේරුම් ගන්න හැකියාව තියෙනවා. එතකොට අභිධර්මයේ සම්පූර්ණයෙන් විස්තර කරන්න. අභිධර්මයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා අනේ මේක දේශනා කරේ. මොකද දෙවිවරු බොහොම ප්‍රඥාව වැඩි. අපි දන්න සත්තුන්ට වඩා මිනිසුන් ප්‍රඥාව වැඩි. මිනිසුන්ට වඩා දෙවියන් ප්‍රඥාව වැඩි. එතකොට එතකොට මේ අභිධර්ම වගේ දෙයක් මේ අපිට මේ කියන දුක්ඛ සත්‍ය විස්තර කරනවා වගේ දෙවියන්ට දුක්ඛ සත්‍ය විස්තර කරන්න අමාරුයි. එතකොට හැබැයි මේ ධර්මයේ ඇතුළට ගිහිල්ලා මෙන්න මේ වගේ ගැඹුරු ධර්ම වලින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ දෙවියන්ට තේරුම් කරන්න ලේසි නිසා බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මයේ දෙවියන්ට ධර්ම දේශනා කරන්න පාවිච්චි කරන්න ඇති කියලා හිතන්න පුළුවන් නේද? එතකොට මේ අභිධර්මයේ සම්පූර්ණ විස්තර වෙන්නේ මොකද්ද? මේ පරමාර්ථ ධර්ම කියන කොටස. පරමාර්ථ ධර්ම වලට අයිති වෙන්නේ මොකද්ද? පරමාර්ථ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ සම්මුතියේ කතා කරන ඒව නෙමෙයි. සම්මුතියේ කතා කරන ගෙවල්, දොරවල්, යාන වාහන මොන මොන හරි කියලා, සත්වය කියලා, මිනිස්සු සත්තු කියලා ඒ කියන ඒවා ඉක්මවල යන. කියන්නේ ප්‍රඥා ගෝචර විදිහට ප්‍රඥාව පැත්තෙන් අවබෝධ කරගන්න ධර්ම වල තමයි පරමාර්ථ ධර්ම කියලා කිව්වේ. කියන්නේ මේක අපිට මේ පේන මට්ටමින් නෙමෙයි ඊට වඩා ගැඹුරින් අවබෝධ කරගන්නවා කියන එක තමයි පරමාර්ථ ධර්ම කියලා කිව්වේ. ඒතොර ඒක තමයි අර දෙවිවරුන්ට ටිකක් ගැඹුරින් හිතන්න පුළුවන් අයට මේවා දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතොර මොනවාද මේ පරමාර්ථ ධර්ම වලට අයිති වෙන්නේ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා හතරක් විස්තර කරනවා. මේ හතරම තමයි සම්පූර්ණයෙන් මේ විස්තර කරන්නේ. අපි ධර්ම සම්පූර්ණයෙන් විස්තර කරන්නේ මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන එක. එතකොට මේක අපි බලමු මේ වගේ මොනවද මේ කියලා දෙන්නේ කියලා. එතකොට අපි කිව්වොත් එහෙම මේ රූප කියන කොටස අපි මේ රූප කියන කොටස හොඳටම දන්නවා. රූප කියන එක අපි මේ කායනුපස්සනාව කොටසදී මේ කරන්නේ මේ රූප කියන කොටස අවබෝධ කරගන්න තමයි හදන්නේ. සම්පූර්ණයෙන්ම මේ රූප සම්බන්ධව කායනුපස්සනාව කියන කොටසදී කෙරෙනවා. ඒ වගේම කායනුපස්සනාව කරද්දී මේ ධම්ම කියන ධම්මානුපස්සනාව කොටස කායනුපස්සනාවෙන් පමණක් නෙමෙයි මේ රූප කොටස ධම්මානුපස්සනාව කියන කොටසදී මේ කායනුපස්සනාව කරද්දී ධම්මානුපස්සනාවත් වැඩෙනවා. මේ රූප සම්බන්ධව කතා කරද්දී මේ වේදනාවත් මේ සියලු දේවල් කතා කරද්දී මේ ධම්මානුපස්සනාව කියන එක මේ වේදනානුපස්සනාව, චිත්තනුපස්සනාව, කායනුපස්සනාව කියන කොටස් තුනේම ධම්මානුපස්සනාව කොටස වැඩෙනවා. එතකොට අපි මේ රූප පිළිබඳව මේ අභිධර්මයේ කතා කරන රූප පිළිබඳවත් අපි මේ අපේ මට්ටමින් තේරුම්ගෙන කරගෙන කරගෙන ගියා. ඊළඟට එතකොට අපි මේ චිත්ත චෛතසික කියන කොටස් දෙක, චිත්ත චෛතසික කියන කොටස් දෙක පිළිබඳව තේරුම් ගන්න මොකද්ද? මෙන්න මේ චිත්තානුපස්සනා කොටසදී. එහෙම නැත්නම් අපි මේ බෙදනවනේ ලෝකේ තියෙන සියල්ලම නාම රූප කියලා බෙදන්න පුළුවන්නේ. එතකොට අපි නාම රූප කියලා බෙදනකොට රූප කොටසට යනවා මේ කායනුපස්සනාව කොටසෙන් තියෙන නැත්නම් මේ ධාතු හතරෙන් ඇදෙන කොටස. ඊළඟට නාම කොටසට එනවා මේ චිත්තසයිසික කියන කොටස. එතකොට ඒකේ ඒ කොටසටම තමයි අයිති වෙන්නේ මේ වේදනාව කියන එක. චෛතසිකයක් විදිහට එන්නේ. එතකොට මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කොටසේදී චිත්තචෛතසික කියන කොටස තමයි අපි මේ වැඩෙන්නේ අපි. ඊළඟට මේ සියල්ලගෙදි මෙන්න සික ධම්මානුපස්සනාව කියන කොටස වැඩෙනවා කියලා. එතකොට මෙන්න මේ අපි දැන් මේ අපි ධර්මයේ ඉගෙන ගන්න පරමාර්ථ ධර්ම සියල්ලම කොටස් දෙකකට බෙදුවොත් එහෙම නිබ්බාණ කියන එක පැත්තක තියන්න වෙන නිබ්බාණ මේකට අදාළ නැහෙනේ. එතකොට නාම රූප කියන කොටස් දෙකනේ ඉන්නේ. එතකොට අපිට මුළු අපි ධර්මයෙන් විස්තර කරා. ඊළඟට මේ සූත්‍ර ක්‍රමයෙන් විස්තර කරා. විස්තර කරන් තියෙන්නේ මේ ගොඩවල් දෙක ගැනනේ. රූප ගොඩ සහ නාම ගොඩ ගැන. එතකොට මේ විස්තර කරලා අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ගොඩවල් දෙකටනේ අපිට ඇලෙන්න තියෙන්නේ. උපාදාන පච්චා භව, උපාදානි වුණොත් විතරනේ භවේ පාට හැටගන්නේ. එතකොට උපාදානි වෙන්න ලෝකේ තියෙන්නේ මොනවද? මුළු ලෝකෙම තියෙන්නේ නාම සහ රූප පමණයි. එතකොට එක්කෝ රූප උපාදානි වෙන්න ඕනේ, එක්කෝ නාම උපාදානි වෙන්න ඕනේ. එහෙමනම් මේ නාම රූප දෙකමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. නාම රූප පිළිබඳවමයි අපි මේ සංඥා විපල්ලාසය තියෙන්නේ, විකෘතිය තියෙන්නේ, නිත්‍ය සපාත්ම සුබ සංඥාව තියෙන්නේ. එහෙමනම් මේක අවබෝධ කරගන්නකොට මොන ක්‍රමෙන් හරි අවබෝධ කරගන්නකොට එයාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරිලා නචකින්ච ලෝකේ උපාදීති මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහැ කියලා තේරෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ නාමයි රූපයි දෙකම අතහැරිලා යනවා. මේ දෙකම පිළිබඳව තියෙන උපාදානීය නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරෝධ භව නිරෝධ එහෙම නේද වෙන්නේ? උපාදාන නිරෝධ භව නිරෝධ, භව නිරෝධ ජාති නිරෝධ, ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස අනිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. මොකද්ද මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ? නිබ්බාන, නිවන. එහෙනම් දැන් අපට තේරෙනවා මේ අභිධර්මයෙන් ගියත් අභිධර්මයෙන් ගියත් අපිට කොතෙන්ද මේ අරන් යන්නේ නිවනටනේ නිවනට යනවා. එතකොට මේ හැම එකකින්ම කොයි පැත්තෙන් ගියත් අන්තිමට කරන්න තියෙන්නේ වෙන්න තියෙන්නේ අවබෝධ වෙන්න තියෙන්නේ එකම එක කියන එක අපට දැන් පැහැදිලිව තේරෙනවා නේද මේකේ. එතකොට මෙන්නසේ මේ එකෙන් එකට මේ සම්බන්ධ කර කර මේ කොයි පැත්තෙන් ගියත් කරන්න ඕනේ මොකද්ද කියන එක තමයි මෙන්න මේ විදිහට අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. එතකොට හිතලා බලන්න බොහෝ දෙනෙක් හිතනවා මේ දැනුමකට මේක ගත්ත අරගෙන ගියොත් එහෙම දැනුමක් විදිහට මේක අරගෙන ගියොත් එහෙම අපි හිතනවා දැන් මේ 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 ජීවිතේ දැන් මේ දැනුම හොයලා හොයලා අපි මේ මැරුණොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. අපිට ඊට පස්සේ දැන් මට එක කෙනෙක් හම්බුණ කෙනෙක් හිටියා. ඒ කෙනා කිව්වා මේ එයා බොහොම වයසක කෙනෙක් ගොඩක් හොඳටම ඉගෙන ගන්න කෙනෙක්. එයා කියනවා මේ මේ අන්තිම මොහොතේත් අවුරුදු 90ක් විතර වෙලා මොන හරි දෙයක් ඉගෙන ගන්න එක හොඳයි කියලා. මං හිතේ ඇයි කියලා. එතකොට කියනවා නෑ ඉගෙන ගත්තාම ඊළඟ ජීවිතේට ඒක යනවලු. يعني කොහොම හරි ඉංග්‍රීසි බටහිර මේ කවුරු හරි ඒක තියෙනවනේ ඒගොල්ලොන්ගේ එහෙම දැන් අන්තිමටත් ඔන්න මෙන්න මෙහෙම විභාගයක් පාස් වුණා කියලා හැම ටිකක් එක හරි ලොකුට කියනවනේ. එතන අවසානයේ අතර මොකද්ද මේකේ තේරුම කියලා හිතාගන්න බෑ. මොකද දැන් එතකොට දැන් ඒ කතා කරපු කෙනා මං අහුවා ඉතින් මොකද්ද දැන් එහෙම කරා කියලා එයාට මොකද්ද හම්බෙන්නේ කරාට පස්සේ කියලා. එතකොට ඇයි මෙහෙන් හවස එතකොට දැන් ඊළඟ ආත්මෙදී ඉපදුනාට පස්සේ එයාට ප්‍රඥාවෙන් පිහිටවනවානේ. දැන් මේ ගොඩක් පාඩම් කරලා හැම තියෙන හින්දා ඒවා හරිලීසින් අල්ලන්න යන්න පුළුවන් කියලා. මං කිව්වා එතකොට එයාට කවුද සහතිකයක් දීලා දෙන්නේ එයා ඊළඟ සැර මනුස්සෙක් වෙන බවට කියලා. දැන් අපිට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන සතර අපාය දොරට හැම්බෙලා විවුර්තයි කියලා. එතකොට මේ මේ මහා පොළවේ පස් වගේ මිනිස්සු ප්‍රමාණිකින් මේ නියපොතර ගත්ත පස් පිටක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි නැවත මිනිස් ලෝකෙට එන්නේ කියලා තියෙනවා. එතකොට එයා කොහොමද දන්නේ ඊළඟ සැරේ එයා මිනිස්සෙක් කියලා? මිනිස්සෙක් වුණත් අපි බලන්න පුංචි ළමයෙකුට එහෙම එයා මුලින් ඉඳලා දනගාලා බඩගාලා වැටි වැටි ඇවිදින් ඉගෙනගෙන ඊට පස්සේ මොන්ටිසෝරිට ගිහිල්ලා ওই විදිහට මේ ඉගෙනීම කියන එක එන්නේත් නේද? යම් කෙනෙක් සසර විදිහට ආපු විදිහකට සමහර ප්‍රඥා වැඩි වෙලා ඉපදෙනවා. ඒවා තියෙනවා. එහෙම නෑ නෙමෙයි. නමුත් එහෙම වෙන්න තියෙන chance එක කොච්චර අඩුද හිතලා බලන්න. දැන් මහා ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා ඉගෙනගෙන අන්තිම වෙනකන් 90 වෙනකන් ඉගෙනගෙන මේ ඉගෙන ගත්තා මිසක් එයා මේ සංසාරේ මොනවත් මේ මේ ලෝභ ද්වේෂ මෝහ අඩු කරලා නෑ. එතකොට එයාගේ කෙලෙස් අඩු වෙලා නෑ. කාම රාග පටික මේ සියල්ලම තියෙනවා. පංචකාමයන්ට කැමැත්ත සීල් රැකලත් නැත්තම් එතකොට එයා විනද්ධාමත් කරලත් නැත්තම් එයාට කොහෙද යන්න වෙන්නේ? සතෙක් වෙන්න ඉඩ තියෙනවා නේද? මිසිල් රැක්කේ නැති අයට මනුසුලෝකෙට එන්න පුළුවන් කියලා හිතන්න අමාරු නේද? බුදුරජාණන් දේශනා කරනවානේ මේක සුගතියක් මනුසුලෝක දිව්‍යලෝක කියලා. එතකොට මේ සුගතියකට එන්න අය සිල් රැක් තෙන්න ඕනේ. සමහරට මන්ත්‍රව්‍ය පාවිච්චි කරමින් ධර්මයක් ගැන හොයන්නේ නැතුව සීලේ බොහොම දුර්වල වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙලා එයා බල්ලෙක් පූසෙක් කියලා ඉපදුනොත් එම් මොකද වෙන්නේ? දැන් බල්ලෙක්ගේ මනසයි මිනිස්සෙක්ගේ මනසයි සමානද? දැන් එයා ප්‍රොෆෙසර් කියලා මහාචාර්ය කෙනෙක් කියලා ඉන්න කාලෙදී ඒ අවබෝධ කරගත්ත කරුණු මේ බල්ලට අවබෝධ කරගන්න පුළුවන්ද? දැන් මිනිස්සෙක්ගේ මනසක් තිබ්බොත් විතරනේ ඒ විදිහට මනස තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට එයා බලු මනසක් අරගෙන ආවොත් එයා දන්නේ බල්ලෝ හිතන විදිහට හිතන්නේ විතරයි. එහෙම නේද? එතකොට දැන් එයා භාෂා බොහෝමයක් දැනගෙන හිටියා කියන්නේ ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ ඔක්කොම ජයති දැනගෙන හිටියා. භාෂා 10ක් 15ක් දැනගෙන හිටියා. ඒ වගේ කතා කරන්න, ලියන්න ඔක්කොම ටික් කරන්න පුළුවන්කමත් තියෙන මහා ප්‍රඥාවන්ත කෙනෙක්. හැබැයි දැන් බල්ලෙක් වුණාට පස්සේ එයාට පුළුවන් ඉංග්‍රීසියෙන් කතා කරන්න, එයාට පුළුවන් සිංහලෙන් කතා කරන්න, එයාට පුළුවන් වෙන භාෂාවක් කතා කරන්න. මොකක්වත් බෑ. දන්නවනේ බල්ලගේ භාෂාව නේද? එතකොට අර ඔක්කොම ටික මොකද වෙලා තියෙන්නේ? එතනින් ඉවරයි. ඊට පස්සේ දැන් ඒකෙන් සෑහෙන කාලයක් වෙන වෙන සත් එක්ක වුණාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනේ එතනකට ගියොත් එහෙම ආපහු ගොඩේන්න ගොඩක් අමාරුයි කියලා. මොකද සතෙක් මැරෙනකොට බොහෝ විට ඒ සතාට උපාදාන වෙන්නේ සතාගේ වර්ගෙම. එතකොට අපි දැන් හිතුවොත් එහෙම බල්ලෙක් කියලා ඉන්න කෙනෙක්, එයා බල්ලා කැමති බල්ලාගේ කට්ටියත් එක්ක ඉන්න. අන්න ඒ විදිහට එයාගේ සිත බොහෝ දුරට නැවත ඒ සත්ත්ව කුලියටම තමයි කැමැත්ත ඇති වෙන්නේ. එතකොට එතන උපාදාන වෙලා එතනමයි ඉපදින්නේ. ඒ જાතිය බුදුහාමුදුරු දේශනා කරන එකයි ඒ සතික්ුණාම මේ ආත්ම 500ක් විතර එකටම යනවා කියලා. ඒ විදිහටම එහෙම නොවන අවස්ථා ඇති. නමුත් දිගට දිගට ඒ ආත්මය තුළම ඉන්නවා. එතකොට එච්චර ගිහිල්ලා එනකොට එයා මේ සැරේ ඉගෙන ගත්තේ ආපහු සැරයක් එයි කියලා හිතනවා. දෝ ඉඳලා ඉඳලා අර අකුසල් ඔක්කොම ගෙවලා මිනිස්සෙක් වුණා කියලා හිතන්නකො. එතකොට ඒ වෙනකොට හිතනවාද අර ඔක්කොම මේ පරණ මතක ටික ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා ආපහු සැරයක් සම්බන්ධ වෙයි කියලා. අපි මේ සංසාරේ ඉගෙන ගත්තේ නැති දෙයක් නැහැ. හිටපු නැති තැනක් නැහැ. නමුත් අපිට මුලේ ඉඳලා ඉගෙන ගන්න වෙලා තියෙන ඒවා මුකුත් නැහැනේ. එහෙමනම් අන්නේ වගේ ඒක මහා මුලාවක්නේ. අපිට එහෙම ගෙනියන්න පුළුවන් කමක් නැහැ මේ ජීවිතේවා. එහෙම පාඩම් කරන ඒවා ඉගෙන ගන්න ඒවා අනිත් පැත්තට අරන් යන්න පුළුවන් කමක් නැහැ නේද? එතකොට අපි මේ ජීවිතය ඇති කරන සංකාර නැත්තම් මේ රැස් කරන දේවල්, දැන් අපි ඔය චිත්තචෛතසික කියනකොට අපි කියනවනේ සිත් ගැන. අපි ධර්මදීම ගොඩක් විස්තර කරනවා සිත් ගැන. අකුසල සිත් තියෙනවා කියලා කියනවා, කුසල සිත් කියලා මේවා වර්ග කරලා බෙදලා බොහෝ කතා කරනවා මේවා. එතකොට මේ මිහින්නාංශ මේ අභිධර්ම ගැන ටිකක් කතා කරමින් ඒවත් එක සංසන්දනය කරගෙන යන්නේ. යම් කෙනෙක් මං හිතනවා මේ ප්‍රශ්න හද්දීම අපිට තේරෙන බොහෝ ධර්මයේ ගවේෂණය කරපු පිරිස ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් මේ තැන් මේවට සම්බන්ධ කරගන්න පහසු වෙන්නයි නැවත නැවත මං මේ අභිධර්ම ගැනත් කතා කරමින් ඒ කොටසත් මේකට සම්බන්ධ කරගනිමින්ම කතා කරගෙන යන්නේ. එතකොට යාළට ඒවත් යොදාගන්නේ කොහොමද කියලා මේ යම් තේරුමක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්තම් ඇත්තටම අපි මේ ඉගෙන ගත්ත දේවල් මේ යොදාගන්නේ ක්‍රමයේ දන්නේ නැත්තම් ඉතින් ඇත්තටම ඇති වැඩක් නැහැ. මම පොඩි උදාහරණයක් කියන්න. හිතන්න ගෙදරක මේ කරන්ට් එක නැති ගෙදරකට කවුරු හරි කෙනෙක් ෆ්‍රිජ් එකක් අරන් දෙනවා. හැබැයි ගෙදර කරන්ට් නැහැ. ෆ්‍රිජ් එක කියන්නේ බොහොම වටින බඩුවක්, ශීතකරණය. එතකොට මේක දුන්න කියලා මේ ගෙදර මේ ලැබිච්ච කෙනාට මොනවද කරන්න පුළුවන්? එයාගේ ගෙදර ඉඩ ටිකක් ඇහිරෙන එකයි. මේම ෆ්‍රිජ් එකක් තියෙනවා කියලා ඉතින් හිත හිත ඉන්න පුළුවන් නේද? අන්න ඒ වගේ එකක් මිසක් එයාට ලැබෙන ප්‍රයෝජනයක් නැති වෙනවා. එතකොට එයාට ප්‍රයෝජනයක් නැහැ. එතකොට සෙරපු ටිකක් තියෙන තමයි මේක ඇතුළේදී සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ. එතකොට ඒ වගේ මේ දැනුමක් කියන එක අපි ඒ අදාළ අවස්ථාවට යොදා ගන්න දක්ෂ වුණේ නැත්නම් ඒක ඉතින් අර කරන්ට් නැති ගෙදරකට හම්බෙච්චි ෆ්‍රිජ් එකක් වගේ තමයි. බොහොම වටින දෙයක්. අපි ධර්මයේ බොහොම වටින දෙයක්. හැබැයි ඒක අපි හරි තැනට යොදාගෙන මේ ලෝකයේ ඇත්ත දැනගෙන මේක අපේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා පාවිච්චි කරගන්න දැනගත්තොත් විතරයි ඒක ඒකේ වටිනා දෙයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් නිකම්ම නිකම් වැඩකට නැති එකක් බවට පත් වෙනවා. වැඩකට නැහැ කියන එක නෙමෙයි මින්නාස කියන්නේ. වැඩක් තියෙන දෙයක්. හැබැයි ඒක වැඩගත්තොත් විතරයි වැඩක් තියෙන්නේ. එහෙම නැත්නම් කිසිම වැඩක් නැහැ. මේ ජීවිතේට වැඩකුත් නැත්නම් පරලෝකටත් වැඩක් නැත්නම් කාලේ නාස්ති වීමක් විතරයි තියෙන්නේ. හැබැයි ඒක කරගන්න ඒක ඉගෙන ගන්න ඒක කොහොමද සාමාන්‍ය ජීවිතේට යොදාගන්නේ කොහොමද කියන එකත් එක්කම ඉගෙන ගන්නට ඒක තමයි වටින්නේ. ඒක යොදා ගන්න ක්‍රමෙත් ඉගෙන ගන්න. ඒක යොදා ගන්න. ඒ ඉගෙන ගත්ත හැම ධර්මයක්ම කොයි ධර්මෙ හරි ඉගෙන ගත්තා නම් ඒක තමන්ට ඇප්ලයි කරගන්න නැත්නම් ජීවිතේට සම්බන්ධ කරගන්න බලන්න. එතකොට එහෙම වුණාම තමයි මේ කෙලෙස් දුරු වීම කියන එක සිදු වෙන්නේ. එතකොට මේ සිත් විස්තර කරනවා, අකුසල සිත් කියලා විස්තර කරනවා, කුසල සිත් කියලා විස්තර කරන සීල් සිත් බෙදනවා මේ විදිහට. ඊළඟට මේ තව කුසල සිත් වලට අයිති වෙන එකක් තියෙනවා. එතකොට දැන් අපි අකුසල සිත් කියන ඒවා ගත්තොත් මේ සිත කියන එකේ චෛතසික අනුනේ මේ සිත විනාශ වෙන්නේ. කුසල සිත් අකුසල සිත් කියන මේ සියල්ල වෙන බවට පත් වෙන්නේ ඒවට යෙදෙන මේ චෛතසික කියන ස්වභාවයට. අපි මුලින් කතා කරා වගේ මේ මේ හිත අකුසල සිතක් බවට පත් වෙන්නේ. අකුසල සිතක් කියලා විස්තර වෙන්නේ සිතයි චෛතසිකයි දෙකකට එන්නේ. එතකොට මේ දෙක බවට පත් වෙන්නේ ඒක වෙන් අඳුනගන්නේ ඒකට යෙදෙන අකුසල චෛතසික අනු. එතකොට මෙන්න මේ අර ප්‍රබස්සර වූ සිතට අකුසල චෛතසික එකතු වුනහම අන්න ඒ කරන දේවල් වලට කියව අපුඤ්ඤාභි සංකාර, අකුසල සංස්කාර අපුඤ්ඤාභි සංකාර කියලා කියනවා. ඊළඟට මේ ප්‍රබස්සරෝ සිතට කුසල චෛතසික එකතු වෙලා හැදෙනකොට ක්‍රියාත්මක වෙනකොට ඒකට කියව පුඤ්ඤාභි සංකාර කියලා. ඊළඟට තවත් තියෙනවා මේ 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 පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියනවා කයෙන් වචනේ සිතෙන් කියන තුනින්ම කරන්න පුළුවන්කම තියෙනවා. කයමුත් පින් කරන්න පුළුවන්, පව කරන්න පුළුවන්, මධ්‍යස් දේවල් කරන්නත් පුළුවන්. එතකොට සිතෙමුත් පුළුවන්, වචනෙමුත් පුළුවන්. එතකොට අකුසලුත් ඒ වගේ. හැබැයි මේ ආනිඤ්ඤාභි සංකාර කියනවා, ආනිඤ්ඤාභි සංකාර කියනවා කයෙන් වචනෙන් කරන දේවල් නෙවෙයි, සිතෙන් කරන දේවල්. මේවා ඉන්නේ සමාධි කියන අවස්ථාවලදී. රූප ධාන, අරූප ධාන කියන මෙන්න මේ සමාධිය සම්බන්ධව ඇති කරගන්න දේවල්. මේ පංචේන්ද්‍රයන් සම්බන්ධව ඇති වෙන එකක් නෙවෙයි මේක. ඒතර අන්න ඒවට ආනිඤ්ඤාභි සංකාර කියලා කියනවා. එතකොට දැන් අවිජ්ජාපච්චා සංකාර පටිච්චසම්පාදේ විස්තර කරන්නෙම කොහොමද? අවිජ්ජාපච්චා සංකාර, අවිද්‍යාව නිසා, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ නොදකින නිසා, මේ පැවැත්ම සුබ දෙයක් වටින දෙයක් කියලා සිතේ තියෙන විශ්වාසය නිසා මොකද කරන්නේ? මේ අපුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර නෙමෙයි එතරම, පුඤ්ඤාභි සංකාර රැස් කරනවා. අපුඤ්ඤාභි සංකාර රැස් වෙනවා, අකමැති වුණත් රැස් වෙනවා. එතකොට මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර රැස්වීම කියන එක සිදුවෙන මොකක් නිසාද? අවිද්‍යාව තියෙන නිසා. ඊළඟට මේ ආනිඤ්ඤාභි සංකාර, රූප ධාන, අරූප ධාන කියලා මේ ලබන්නා වූ මේ සමාධි පිළිබඳවත් මොකද වෙන්නේ? මේ වගේ මේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය දැනෙති කියලා මොකද කරන්නේ? මෙන්න මේ ටික උපාදානය කරගන්න. නැවත නැවත තිබ්බනම් හොඳයි කියලා හිතනවා. එතකොට මේ කාම ලෝකේ පංචකාමයන් පිළිබඳව උපාදානය තිබ්බොත් මේ කාම භවය කියන එක සකස් වෙනවා. ඊළඟට මේ රූප ධානය පිළිබඳව උපාදානයක් වුණොත් රූප භවය සකස් වෙනවා. අරූප ධානය පිළිබඳව උපාදානයක් තිබුණොත් අරූප භව සකස් වෙනවා. එතකොට රූප භව, අරූප භව, කාම භව කියන මේ භව තුනම කොතන උපාදානය වුණත් ඒ උපාදානයට අදාළව ඒ තැන භවය සකස් වෙනවා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සියල්ලම අතහරින්න තැන විසංකාර. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවනේ නේද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන උදාන ගාථාව, අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුන පුන ගහකාරක දිට්ටෝ සී පුන ගේහන්න කාහසි සබ්බාතේ පාසුකා බග්ගං ගහකෝටං විසංකිත විසංකාරගතං චිත්තං තණ්හාණං කය මච්චගාති. මෙන්න මේ ගෘහය හදන, දිගට දිගට මේ සසර හදන වඩුව මම අල්ලගත්තා, මේ තණ්හාව නැමැති වඩුව අල්ලගත්තා, මෙන්න මෙයා සම්පූර්ණයෙන්ම මම අහෝසි කරලා දැම්ම, දැන් එයාට අපහු මේ ගෘහය හදන්න බෑ කියලා කිව්වා. විසංකාරගතං චිත්තං තණ්හාණං කය මච්චගාති. මේ තණ්හාව නිරුද්ධ වීම නිසා මොකද වුනේ? මේ සිත විසංකාර බවට පත් වුණා. මේ සියලු සංස්කාර වලින් නිදහස් භාවයට පත් වුණා. එහෙනම් මෙන්න මේ අපිට තේරෙන. එතකොට මේ අර සිත් පිළිබඳවම තමයි මේ කිව්වේ. ඒ සිත් සියල්ලම ඔර සිත් ගැන විස්තර කරනකොට තවත් විස්තර කරන අභිධර්මයේදී ලෝකෝත්තර සිත් 8ක් විස්තර කරනවා. එතකොට අපි අර සිත් 16ට විස්තර කරනකොට විස්තර කර සෞත්තර සිත්, අනුත්තර සිත් කිව්වේ. එතකොට සෞත්තර සිත් කියලා කියන්නේ සෝවාන, සකෘදාගාමි, අනාගාමි කියන මාර්ග සිත් සහ ඵල සිත් ටිකට. එතකොට අනුත්තර සිත කියලා කිව්වේ මරිහත් ඵල සිතට, කිසිම එකකට සමාන කරන්න බැරි උතුම් වූ සිත කියන එකට. එතකොට මේ සිත් 16දී මේ ඔක්කොම සිත් ටික, මේ ලෝකයේ යම් සිතක් තියෙනවනේ, සිත් ඔක්කොම මෙතෙන්ට අහු වෙනවා. එතකොට අභිධර්මයෙන් ගියත් කොහෙන් ගියත් අන්තිමට මේ ඔක්කොම ටික එකට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන එක ක්‍රිකර ගලපලා. එතකොට අපි කිව්වා මුලින් කතා කරද්දී අපිට නිදහස් වෙන්න තියෙන්නේ මෙන්න මේ නාම රූප කොටස් වලින් කියලා කිව්වා. එතකොට රූප කොටසට අයිති වෙන මොනවාද? ආධ්‍යාත්මික රූප කියන තමන්ට අදාළ වූ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ශරීරයේ මනස කියන කොටස් ටික, ඒ වගේම ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියනවා ටික රූප කියන කොටසට අයිති වෙනවා. ඊළඟට නාම කොටසට අයිති වෙන මොකද්ද? දැන් මේ පංචස්කන්ධය කියන කොටසේ කොටස් පහක් අපි කතා කරන්නේ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට ඒකේ නාම කොටසටයි තියෙන්නේ මේ වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන කොටස අයිති වෙනවා මේ නාම කියන කොටසට. එතකොට සම්මා ඥාන කියන්නේ මෙන්න මේ කොටස් දෙක පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ අවබෝධ වෙනවා. එතකොට නැත්තම් මේ විදර්ශනා ඥාන විදිහට උදේවය ඥානේ, බංග ඥානේ, මුංචිතු කම්මත ඥාන කියලා මේ කියන ඥාන වෙනවා. මහා විදර්ශනා ඥාන සහ අර ඵලයකටපත් වෙනකොට ඥාන හම්බෙන ඥානත් එක්ක එකතු කරලා ඥාන 16 කියනකොට මෙන්න මේ සම්මා ඥාන කියන්නේ අන්නේ 16ට තමයි. එතකොට නිදහස් වෙන්න තියෙන්නේ ඥානේ කියලා කියන්නේ මොනවද? මෙන්න මේ දෙකෙන් නිදහස් වෙන්න තමන්ට ලැබෙන අවබෝධ. වෙන මොකක්වත් නෙවෙයි. වෙන 아무තු දෙයක් නෙවෙයි. එහෙනම් මේ සම්මා ඥානේ හම්බුනාට පස්සේ මොකද වෙන්නේ? සම්මා විමුක්තිය, නිදහස් වීම. නිදහස් වීම තියෙනවා මේ ලෝකෙන් නිදහස් වීම කියන එක එතනින් තමයි හම්බෙන්නේ. එතකොට මේක අවස්ථා දෙකකට වෙනවා. දෙවිධයකට තියෙනවා. මොනවද? සෝපාදිශේෂ පරිනිර්වාණි සහ අනුපාදිශේෂ පරිනිර්වාණි. කෙලෙස් සහිත පිරිනිවීම, කෙලෙස් නෙවෙයි. උපදි සහිතව තියෙන පිරිනිවීම සහ සම්පූර්ණයෙන් උපදි නිරුද්ධ කරලා පිරිනිවීමා කියන එක. එතකොට උපදි සහිත පිරිනිවීම කියන එක තමයි මේ ජීවත් වෙලා ඉඳිදී නිවන් දකින්නවා කියන එක. රහත් ඵලයට පත් වෙනවා කියන එක තමයි මේ උපදි සහිතව නිවන් දකින්නවා කියලා කියන්නේ. කෙලෙස් පරිනිර්වාණය කියලාත් කියනවා මේකට. ඒ කියන්නේ කෙලෙස් ටික ඔක්කොම පිරිනිවන් ඵල හැබැයි මේ කාය තාම නඩත්තු වෙනවා. මේ කාය කියන එක පෙර කර්මයකට අපි එකක්නේ. ඒ කර්මයට අදාළ එක ගෙවෙන කම් මේක පවත්වක් තියෙනවා. එතකොට ඒක සම්පූර්ණම පරිනිර්වාණය කියන්නේ මොකද්ද? මේ කයත් නිරුද්ධ වුණාට පස්සේ මුකුත්ම නැහැ. කායික දුකත් නැහැ. එතකොට අන්න ඒක සම්පූර්ණ පරිනිර්වාණය කියලා කියනවා. එතකොට මේ මැරුණාට පස්සේ යන තැනක් නෙවෙයි. මේ ජීවත් වෙලා ඉඳිද්දි තමයි මේ නිවන කියන එක අත්දකින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා මට මතකෙ විදිහට බමුණෙකුට නෑ ආනන්ද හඳුරට හරියට මතක නෑ ඇත්තටම කවුද කියලා. එක්තරා අවස්ථාවකදී යම් කෙනෙකුට කියනවා ඔබ මෙතන නැත්තම් තවත් තැනකත් නෑ කියලා. මොකද්ද මේ මෙතන නෑ කියලා කියන්නේ? කියන්නේ මෙතන ඔබ කියන කෙනා නැත්තම්, පුද්ගල භාවයක් නැත්තම්, මෙතන පැවැත්මක් නැත්තම්, මෙතන පවතින්නේ නැත්තම් මේ සිත කියන එක, නැත්තම් විඥානය කියන එක නැවත මේ උපාදාන වෙලා මේ සිත කියන එක උපාදාන වෙලා නැත්තම් මෙතන පැවැත්මක් නැත්තම්, අයිතිකාරයක් නැත්තම් මෙතන, ඒ කියන්නේ මෙතන අයිතිකාරය සම්පූර්ණයෙන් දුරු වුණා කියලා කියන්නේ මානේ, සක්කාය දිට්ඨිය නේ මෙතන දිත්‍තර කරන්නේ. පැවැතින්නේ නැහැ කියන එක සක්කාය දිට්ඨිය දුරුනට මේ පැවැත්ම නැති වෙලා නැහැ. යාට ආත්මභාවේ ආත්ම දෘෂ්ටි විතරයි දුර වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතනදී විස්තර කරන්නේ මේ මානේ කියන එක. එතකොට මේ මානිය දුරු වෙලා නැහැ කියන්නේ පුද්ගල ආත්ම ස්වභාවයක් මෙතන සම්පූර්ණෙම නැත්තම්, ඔබ මෙතන නැත්තම්, මෙතන තවත් විස්තර කරන ධර්මයේ අපතිට්ඨං අපවත්තං අනාරම්මන මේ වේත්තං කියලා කිසිම තැනක නොපිහිටවු අපතිට්ඨිත විඥානය කියලා කියන. කියන්නේ මේකට තවත් විස්තර කරන අනිදස්සන විඥානය කියලා විස්තර කරනවා. කියන්නේ කිසිම තැනක නොපිහිටවු විඥානයක් නම් මේ ජීවත්වලේදී ඔබට තියෙන්නේ. නැවත උපදින්න හේතුවක් නැහැ. නිබ්බන්ති දීරා යදායම් පදීතෝ කියලා කියන්නේ නිවිල යනවා පහන වගේ. කය නිරුද්ධ වෙනත් එක නැවත නිව මේ භවය පවත්තණ්ඩ තව තැනක සකස් වෙන්න තැනක් නැති වෙලා යන භව නිරෝධා ජාති නිරෝධ භවය නිරුද්ධ වෙලා ආයි ඉස්සරහට යන්න දෙයක් හැදිලා නැහැ. මොකද මෙතනදිම නිරුද්ධ වෙලා. එහෙනම් නිවන කියන එක මෙතනදිම නිරුද්ධ වෙනවා. නිවන කියන එක කියලා කියන්නේ මෙතනදිම මේ සියලු කෙලෙස් දුරු වෙනවා. නැත්තම් මේ පුද්ගල ස්වභාවයේ පවසිතෙන් දුරුණාට පස්සේ නැවත හිතට පිහිටන්න තැනක් නැහැ. මේ අනිදස්සන වූ අපතිට්ට වූ කිසිවක පතිත නොවන විඥාන ධාතුව බවට පත් වුණු විඥානේ නැවත පිහිටන්න හේතුවක් නැහැ. නැවත මේ සතර මහා ධාතුවක් එකතු වෙලා රූපයක් එකතු වෙලා දිගට යෑම පවතින්නේ නැහැ. එතනින් නිමිලා යනවා. එතනින්ම අවසාන වෙනවා මේ මරණයත් එක කියලා බුදුරජාණන්සේ මේ අවස්ථාවේ දේශනා කරනවා. එතකොට තවත් මේ කෙනෙක් ඒ තමන් සම්පූර්ණ ගමන අවසන් කරාද කියලා බලා ගන්න කොහොමද කියලාත් මේ ජබ්බිසෝදන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මට හරියට මතක් වෙන විදිහට මේ මජ්ක්‍ධිමනිකාය පළවෙනි පොතේ තියෙනවා කියලා තමයි මතක. නමුත් මේක පොඩ්ඩක් හොයලා බලන්න. මට හරියට මතක නෑ. නමුත් මේ ජබ්බිසෝදන සූත්‍රය කියන එකදී මේ රහත් ඵලයකට පත් වෙලාද කියලා තමන්ට පරීක්ෂා කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් මම අද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. එහෙමනම් පොඩි කමටහනක් දෙනවා. මේ පිරිස මේක කරන්න බලන්න. මේක හරියට කරොත් තමන්ට යම් අවබෝධයකට එන්න පුළුවන් වෙයි. හැබැයි මේක ඌමනාවෙන් කරන්න. අඩුම ගානේ පැයක් විතර හරි අරගෙන විවේකයෙන් මේක කරලා බලන්න. වෙන මොනවත් අනවශ්‍ය දේවල් මේකට පටලවා ගන්න නැතුව. මොකද්ද භාවනාව? අපි කිව්වා ආයතන 6 සිත් 6ක් ඇතිනවා. පෙනෙන සිත, ඇහෙන සිත, ගන්සුන් දෙන සිත, රස දෙන සිත, ස්පර්ශ දෙන සිත, මතක් වෙන සිත. එතකොට මේ කොයි ආයතනේ සිතක් ඇති වුණත් පෙනෙනකොට, ඇහෙනකොට, ගන්සුන් දෙනකොට, රස දෙනකොට, ස්පර්ශ දෙනකොට, මතක් වෙනකොට හිතන්න මේක අනිත්‍යයි කියලා. පෙනෙනකොට පෙනෙන පෙනෙන සිත ඇති වෙනකොට අනිත්‍යයි. ඇහෙන සිත ඇති වෙනකොට අනිත්‍යයි. ගන්සුන් දෙන සිත ඇති වෙනකොට අනිත්‍යයි. රස දෙන සිත ඇති වෙනකොට අනිත්‍යයි. ස්පර්ශ දෙන සිත ඇති වෙනකොට අනිත්‍යයි. මතක් වෙන සිත ඇති වෙනකොට අනිත්‍යයි. මේ ඇති වෙන සිත අනිත්‍යයි 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 කියලා බලමින් ඉන්න. එතකොට මෙන්න මේක තමයි කමඨහන. එහෙනම් මේක ඇහැකි හැකි වෙලාවට බලන්න. කොයිතරම් හැම සිතක්ම අල්ලගන්න උත්සාහ කරන්න සූළු වෙලාවකට හරි හැම හිතක්ම බැරිනා හොඳට තමන්ට ප්‍රකටව දැනෙන පුළුවන් සිත ටිකට හරි මෙන්න මේ විදිහට අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනිත්‍ය ලක්ෂණයක ක්ෂණයක් මෙනෙහි කරොත් මේ පෘථිවිය පුරා මුළු පෘථිවියම රහතන් වහන්සේලා ඇගේ ගෑවෙන මට්ටමින් තියලා උන්වහන්සේලාට දෙන දානයකට වඩා ආනිසංස වැඩි කියලා කියනවා. මේ අනිත්‍ය මෙනෙහි කරන එක මොහොත. එhmenනම් ඒක ආනිසංස වැඩි වෙන්නේ ඇයි? මේ මොහොත පවා ඔබේ නිවනට උපකාරයක් වෙන නිසා. එhmenනම් අද දිනේදී මේ දේශනා කරපු ධර්ම දේශනාවත් ඔබ සියලු දෙනාටම මේ ධර්ම මාර්ගේ වඩාගෙන වහවහා නිවන සාක්ෂාත් කරගන්නට උපකාරයක් වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපත් වේවා, සුපත් වේවා, සුපත් වේවා.